කියනකොට පච්චයා කියන එකේදී තේරුම් ගන්න ඕන හේතුවයි ඵලයයි සම්බන්ධ වෙන හැටි. නේද? මේක පච්චයා මේක. අවිද්‍යා පච්චයා සංකාර. එතකොට පච්චයා කියන එකේ තේරුම දැනගන්න. පච්චයා කියනකොට තියෙනවා ඉනස්මින් සති ඉදං හෝති. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. මේ හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා. ඉනස්මින් සති ඉදං හෝති. ඉමත්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ දේ හටගත්තොත් මේ දේ හටගන්නවා. පච්චයා කියන එක. නිරෝධා කියන එක ඉමස්මින් අසති. මේ හේතුව නැත්තම් ඉදං නහෝති. හේතුව නැත්තම් ඵලය තියෙන්න බෑ. හරි. ඉමස්ස නිරුද්ධ. හේතුව නිරුද්ධ කළොත් ඉදං නිරුද්ධ්‍යති. ඵලය නිරුද්ධ. පැහැදිලිද? මේ තියනවා නම් මේ හේතුව තියනවා නම් ඵලය තියනවා. හේතුව හටගත්තොත් ඵලය හටගන්නවා. අර තමයි පච්චයාපත්ත. නිරෝධාපත්ත කියන්නේ හේතුව නැත්තම් ඵලය නැහැ. ඵලයට පිටින් නැහැ. හේතුව නැති කළොත් ඵලයක් නැති වෙනවා. ඒ මොහොතේම. ඒකත් තේරුම් ගන්න. හේතුව නැති කරලා කාලයක් ගිහින් ඵලය නැති වෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. නේද? හේතුව හටගෙන කාලයක් ගිහින් ඵලයක් හටගන්න කතාවක් නෙවෙයි මේ කියන්නේ. හේතුව තියෙන මොහොතේම ඵලය තියෙනවා. අපිට ඵලය ගැන කතා කරන්න බෑ හේතුවෙන්තරෝ. ඉනස්මින් සති ඉදං හෝති. දැන් ඔතන චුට්ටක් බලන්න අර හේතුඵල කිව්වහමයි පටිච්ච සමුප්පන්න කිව්වහමයි අන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දානයක් දීපු ගමන්ම අපිට විපාක ලැබෙනවද? හැබැයි ඒක හේතුඵල නේ. ඒ මොහොතේ ලැබෙනවද?
මේ
සතුට ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දානයක් දෙන්න. ඈ කෙනෙක් තරහ අරගෙනත් දාන දෙන වෙලාවල් තියෙනවා. දාන දෙන අද කාලේ දාන දෙන අය බැලුවොත් කී දෙනෙක් හිත පිරිසුදුව දාන දෙනවද කියන එක ටිකක් හිතා ගන්න අමාරුයි. දාන දෙන මොහොතේ නම් තියනවා මේ කුසල සිත. හැබැයි ඊට චුට්ටකට කලින් ඊට චුට්ටකට පස්සේම අර දීපු දේ ගැන බලා ඉන්නවා. හාමුදුරුවෝ ඔක වෙන කාට හරි දුන්නොත් එහෙම එතනම ඇති. දාන යන සස්. බෙදපු එක කනවද කියලා හොරෙන් බලා ඉන්නේ. කෑවෙ නැත්තම් ඉතින් මේකේ තේරුම් ගන්න ඕනේ. දැන් අපි කර්මඵල ගත්තොත් කර්මෙට මේ මොහොතේම නිමේනි ඵලය නේද? අනාගතේනේ. එතකොට එතන හේතුඵල සම්බන්ධයක් තියෙනවා. හැබැයි පටිච්ච සමුප්පන්න කියනකොට ඊට වඩා වෙනස්. ඉමස්මින් සති ඉදං හෝති. හේතුව තියෙනකොටම ඵලය තියෙනවා. ඒක හරියට ඔකට දෙන්නේ අර පහන් දැල්ලේ උපමාව. එහෙම නැත්නම් ගහක හෙවණැල්ල වැටෙන එක. දැන් ගහක හෙවණැල්ල කියනකොට හෙවණැල්ල හැදෙන්න හේතු මොනවද? ගහක් තියෙන්න ඕන, ආලෝකේ වැටිලා තියෙන්න ඕන, ඉර එළිය හරි මොකක් හරි නේද? ඊළඟට හෙවණැල්ල වැටෙන්න පොළවක් තියෙන්න. ඔය හේතු යෙදුන් නැත්නම් හෙවණැල්ල තියනවද? නැහැ. හෙවණැල්ල තියෙන මොහොතේ ඔය හේතුන්ගෙන් තොරව ඒ මොහොතේ හෙවණැල්ලට තියෙන්න පුළුවන්. ගහ නැති වුණොත් හෙවණැල්ල නැහැ නේ. ආලෝක නැති වුණොත් ගහ තිබුණත් වැඩක් නැහැ. හෙවණැල්ල. පොළව නැති වුණොත් හෙවණැල්ල වැටෙන්න තැනක් නැති වුණොත් ගහ ආලෝකයේ දෙකම තියෙනවා. ඒත් හෙවණැල්ල. දැන් පේනවාද? හෙවණැල්ල තියෙන මොහොතේ හේතු ඒ ක්ෂණයේ යෙදිලා තියෙනවා. එතෙන්දී අපිට කියන්න පුළුවන් නේද? ඉමස්මින් සති ඉදං හෝති. හේතුව තියෙනකොට ඵලය තියෙනවා. හේතුව නැතිකලු ඵලය තියෙයිද? දැන් පේනවා නේද? පටිච්ච සමුප්පන්න. ඉමස්මින් අසති ඉදං නහෝති. හේතු නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. හේවණල්ලක් ගැන කතා කරන්න බෑ මේ හේතු නැති වෙලා. හරි? ඔහොම සම්බන්ධයක් තියෙනවා. දැන් හාලුයි බතුයි ගත්තොත් හාල් වලට තියෙන්න බැයිද බත් නැතුව? බත් වලට තියෙන්න බැයිද හාල් නැතුව? බත් පිඟානක බත් තියෙනකොට ඔතන හාල් තියෙනවද? නැ කෝ හේතු? හේතුව ඉවර වෙලා ඵලය ඇවිල්ලා තියෙනවා. නැ ඉමස්මින් සතීදං හෝතිද? නෑ නේද? මේකෙන් තේරුම් ගන්න හේතුඵල ලෝකෙට අයිති හේතුඵල වාදයට වඩා එහාට ගිය දෙයක් පටිච්චසමුප්පාදේ කියනවා. උනස්මින් සති ඉදං හෝති. හේතු තියෙනකොටම ඵලය තියෙන කතාවකුත් මේකේ කියනවා. හේතු නැති මොහතක ඵලයක් ගැන කතා කරන්න බෑ. උනස්මින් අසති ඉදං නහෝති. න. පවතින්නේ නැහැ. හරි? ඒකට හේතුඵල සම්බන්ධෙත් තියෙනවා දැන්. හේවණැල්ල ඇති උනේ ගහ නිසා කිව්වොත් වැරදිද? හරි. නේද? හේවණැල්ල ඇති උනේ ඉර එළිය නිසා කිව්වොත් වැරදිද? හරි. හේවණැල්ල ඇති උනේ මේ පොළොව තියෙන නිසා කිව්වොත් වැරදිද? හරි. හේතුඵල සම්බන්ධකුත් තියෙනවා. හැබැයි හේතුඵල එකේම තව ගැඹුරක් ඊට වඩා දෙයක්ත් තියෙනවා පටිච්ච සමුප්පන්න කියන්නේ. විමස්මින් සති ඉදං හෝති. මේ දේ තියෙනකොට මේ දේ තියෙනවා කියන ධර්මතාවයක් කියනවා. මේ දේ නැත්නම් මේ දේ ගැන ඵලය ගැන කතා කරන්නවත් දැය හටගෙන නැහැ. නිරුද්ධ. ඒවට තේරුම් ගන්න ඉති රූපං ඉති රූපස්ස සමුදේ. මේ රූපේ නම් ඕකේ සමුදේ නම් සමුදේ තියෙනකොට රූපේ තියෙනවා. සමුදේ නැතිකොට රූපයක් ගැන කතා කරන්න පුළුවන්ද? බැරි වෙනවා. ඒක තමයි නිරෝධේ නැත්නම් අත්ංගමයි කියන්නේ. සමුදේ තියෙනකන් රූප ගැන කතා කරයි, සමුදේ නැති වෙන දවසට රූප පිහිටන්න විදිහක් නැහැ. අන්න ඔහොම ධර්මතාවය. පටිච්ච සමුප්පන්න බව දකින්නවා කියනකොට ඔන්න ඔය වගේ ධර්මතාවයක් දකින්න. එහෙනම් රූපේ අනිච්ච සංඥාව වඩන්නේ මේ පටිච්ච සමුප්පන්න බව දකින්න. ඒකයි ඉති රූපං ඉති රූපස්ස සමුදේ විති රූපස්ස අත්තංගම. ඒ විදිහට අනිච්ච සංඥාව ඕක වඩන කෙනා අනිච්ච සංඥාව වඩනවා කියන්නේ. අපි හිතන් හිටියා නිට්ටයයි බුදුහාමුදුරුව අදහස් කරන අනිච්ච සංඥාවයි වෙනසක්. බුදුහාමුදුරුව පෙන්වන අනිච්ච සංඥාව වැඩුවත් අවබෝධ වෙන්නේ පටිච්ච සමුප්පාද. නේද? රූපයයි සමුදයයි නිරෝධයයි අවබෝධ වෙන්නේ. එතකොට ඒකට වඩන මාර්ගය තමයි යන මාර්ගය. චතුරාර්ය සත්‍යයක් ඔතන තියෙනවා. ඒයි රූපය කියන එක බාර අරන් තියනකන් රූප උපාදානය කියන්නේ දුක. එන ඒකේ සමුදය කියන්නේ දුක හටගන්න හේතුව. නේද? රූපයයි සමුදයයි. සමුදය දුරු වුණොත් දුරු වෙන්නේ දුක. රූපය දුරු වෙනවා කියන්නේ දුක දුරු වෙනවා. රූපෙන් මිදෙනවා කියන්නේ. එහෙනම් ඔය සඳහා යම් කිසි උත්සාහයක් යොදනවා නම් මාර්ගයක් වඩනවා නම් ඒක දුක නැති කිරීමේ මාර්ගය. මේ චතුරාර්ය සත්‍ය නේද ඔතන තියෙන්නේ? චතුරාර්ය සත්‍ය වැඩෙන විදිහට ඒ නුවණ එන්න ඕන. ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. හරි සත්‍ය ඥාන. මේ රූපය ගැන සත්‍ය ඥානයක් එන්න ඕන. රූප උපාදානයේ දුකයි රූපයක් බාරගත්ත එකම දුකයි. එතකොට අපි මිනිස්සෙක් බාරගත්තත් බල්ලා වතුරේ ඉන්න බල්ලෙක් බාරගත්තත් එකම රූප උපාදානයි. නේද? එහෙනම් අපි සමුදය හොයා ගන්න වෙනවා. දැන් රූපේට සමුදය මොකද්ද? ශරීරයක් තියෙනවා, ඕක හැදුනේ කොහොමද? කොහොමද හැදුනේ? දැන් අපි දන්නේ අහලා තියෙන ඒවා නෙමෙයි සාමාන්‍ය. දැන් ශරීරයක් තියෙනවා, ওই ශරීරය හැදුනේ කොහොමද හිතුවොත් කොහොමද කියන්නේ? ගත් ඉගෙන ගත්තු ඒවා සාමාන්‍ය කෙනෙක්ගෙන් අහුව ආහාර නිසා ශරීරයක් තියෙන්නේ ආහාර නිසා. ආහාර නැති වුණා නම් ඕක තියෙයි? පොඩි කාලේ ඉඳන් ආහාර ගත්තේ නැත්නම් ඕක තියෙන ශරීරෙ තියෙයි නෑ නේද? ගරම කබලින් ආහාර කාපු බීපු ආහාර නේද? ඒකත් හරි එක්තරා හැබැයි එක්තරා මට්ටමකට. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ශරීරේ හැරි ආහාරයෙන් හැදිලා තියෙන්නේ නැත්නම් දෙතිස් කුණුපෙන් හැදිලා තියෙන්නේ එහෙමත් සේක සමුදේ කියලා. එහෙම නැත්නම් සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ. එහෙම කියන්න පුළුවන් ධාතු වලින් කියලා. හරි ඒකත් සමුදයක් තමයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔය සමුදය තේින්නේ අපේ ප්‍රඥා මට්ටම් අනුව. අපි බල්ලගෙන් ඇහුවොත් අර වතුරේ ඉන්න බල්ලගේ ශරීරයේ තියෙන සමුදය. ඔය ටික කිව්වොත් හරිද? ආහාර නිසා අය ඔය බල්ලා ඉන්නේ කිව්වොත් හරිද? දෙතිස් කුණුවේ නිසා අය ඔය බල්ලා ඉන්නේ කිව්වොත් හරිද? සතර මහා ධාතුව නිසා අය ඔය බල්ලා ඉන්නේ කිව්වොත් හරිද? ඌ වැරදි අපිත් ඔය උත්තර ටිකම දීලා අපි හරි.
අපේ ශරීරයට හේතු ගැහුවාම අපි කියන්නේ කොහොමද?
නේද? ඒකයි මේක ප්‍රඥාව එක තමයි සමුදය එක එක මට්ටමකට පේන්නේ. ඒ සමුදය වැරදි නෙමෙයි. හැබැයි එක මානසික මට්ටමකට. දැන් එහෙනම් ඇත්ත දකින්න නම් උතනින් එහාට යන්න වෙනවා නේද? අර මට්ටමින් හොයලා ලෝකේ ඇත්ත දකින්න බෑ. අද රූපේ නියම සමුදේ නෙමෙයි ඔය දැකලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකෙට අයිති මාර්ගයක්ත් තියෙනවා. ඒකත් වඩන්න. ඔය ශරීරයේ දෙතිස් කුණුපෙන් හැදුනේ, ඔය ශරීරයේ සතර මහා ධාතුන් හැදුනේ, ඒක අනිත්‍යයි. ඔය ටිකත් වඩන්න. හැබැයි ඕක තාම ආර්ය මාර්ගෙ නෙමෙයි. ලෝකෙන් මිදෙන ලෝක ඉක්මවාන මාර්ගෙ නෙමෙයි. තාම ලෝකෙට අහු වෙලා. ඒ ශරීරෙත් තියෙනවා, ඕක දැනගත්ත මමත් ඉන්නවා. ඔය ශරීරේ හැදුන හැටි දැනගන්න මම මේ පැත්තේ ඉන්නවා තාම. නේද? එකෙන් තේරුම් ගන්න ඒක ලෝකෙට අයිති තාම. පූර්ව ප්‍රතිපදාව. හැබැයි ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. ඒක කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ, ඒක කරන්න. ඇයි කරන්න කියන්නේ? ඒකට පුළුවන්කම තියෙන අපේ නීවරණ යටපත් කරන්න. තද බල ඇලීමක් තිබුණා නම් ඕක කඩන්න පුළුවන්. තද බල ගැටීමක් තරහවත් තිබුණා නම් ඕක කඩන්න පුළුවන්. තාවකාලිකව යටපත් කරලා දෙන්න පුළුවන්. වතුරට වෙන බල්ලා බිරීම නවත්තනවා ওই ටික බැලුවොත්. අපේ තරහකාරීත් හිටියොත් අපේ තරහ යටපත් කරලා දෙනවා ওই ටික බැලුවොත්. නේද? ඇලීමක් රාගසිකක් තිබුණොත් ඕක යටපත් කරලා දෙනවා ඕක බැලුවොත්. කාමච්ඡන්. එහෙනම් ඒක පුළුවන් තරම් වඩන්න කියන. හැබැයි නුවණක් දෙන්න ඕන, ඕක නෙමෙයි කෙලවර, ඔය පටන් ගන්න. පූර්ව ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාවට එන්න තව වැඩ ටිකක් තියෙනවා. මේ මොකද්ද ඇත්ත ඇති හැටි අහලා දැනගන්න තියෙනවා. දුක මොකද්ද, දුක්ඛ සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියලා අවබෝධයක් ගන්න තියෙනවා නේද? සත්‍ය ඥාන. අපි දන්නා රූපේ බාර ගැනීමම දුක. මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛන්. මේ පැලියේ රූපේ තියනවා කියලා බාර ගැනීමම දුක. දහමට තාම අපිට පේන්නේ නැහැ. දැන් දුක පේන්න නම් මාර්ගය වඩන්න තියෙනවනේ තව. දැන් මේ තාම අනුමාන ඥානේ, සත්‍ය ඥානේ හොයාගන්න හදන. නේද? දුක්ඛ සමුදය තමයි දැන් හොයාගන්න තියෙන්නේ. ඔව්. දැන් රූපේ තියෙන එක දුකයි වෙන්න ඕනනේ. වතුරේ බල්ලෙක් හිටියත් දුකයි, අපිට එළියේ ශරීරයක් තිබුණා දුකයි. ඒක පේනවා නේද? දැන් ඕකේ සමුදය හරියට බලන්න ඕන දැන්. එක සමුදයක් තමයි ආහාර නිසා. ඒක මදි නේද? නැත්තම් දෙතිස් කුණු නිසා තව සම්බුදය. ඒකත් මදි මේක අවබෝධ කරගන්න. නැත්තම් සතර මහා ධාතු නිසා. ඒකත් මදි. ඒ රූපේ ලක්ෂණ ටික තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි. අපි තියෙන රූපේ වෙනස් වෙලා යනවා, අපි දුකටපත් කරනවා, අපිට පාලනය කරන්න බෑ. හැබැයි ওই ටිකත් මදි. බුදුහාමුදුරුවෝ ඔන්න දේශනා කරන ස්කන්ධ වශයෙන් බලන්න, ආයතන වශයෙන් බලන්න, ධාතු වශයෙන් බලන්න. ස්කන්ධ ටිකක් දැක්කා, පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ඇහැකුත් රූපෙකු විචක්කු විඥාන ඒ පැත්තෙන් ස්කන්ධ වුණා බලන්න පුළුවන්. ධාතු පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් තමයි ඔය පැහැදිලා තියෙන්නේ. ඒක වැඩුවක් තාම මුලා වෙලා නේද? අල්ලගෙනත් ඉවරයි මුලා වෙලා. ලෝකෙට අහු ඒ කියන්නේ දැන් වතුරේ ඉන්න බල්ලා මුලා වෙලාද නැද්ද ඔතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියුවොත් ඔය බල්ලා හැදිලා තියෙන්නේ. තාම මුලා වෙලා. ඇයි? නැති බල්ලෙක් ගැනනේ මේ කතා කරන්නේ. නේද? මේ හිතෙන් හදලා රැවටුණා රැවටිලා මුලාවෙන් එළියේ තියනවා කියලා හිතපු බල්ලෙක් ගැනනේ ඔය කියන්නේ. නේද? එහෙනම් තාම ඇත්ත දකින මනසකට ඇවිල්ලා නැහැ. එතන බල්ලා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියලා. නේද? ආර්ය මාර්ගය වෙන්නේ ඇත්ත ඇති හැටි දකින මාර්ගයක් වෙන්න ඕන. තවට්ටන එකක් වෙන්න බෑ.
හේතු ඵලයක් විදියට.
ඒක තමයි මේ හේතු ඵලත් අපි දැන් බලනවා මේ හේතුවනේ දැන් හොයන්නේ. දැන් ඕක ඵලයක් කියලා තේරුම් ගත්තානේ. රූපයක් තියෙන බව. දැන් ඔකට හේතුව හරියට හොයාගන්නකම් ඇත්ත දකින මාර්ගයට එන්නේ නෑ. ඉති රූපං ඉති රූපස්ස සමුදේ. අපට ලෝකෙට අයිති සමුදේකුත් තියෙනවා ලෝකෝත්තර දර්ශනයේ සමුදේකුත් තියෙනවා. ඒ කියන්නේ ලෝකෙ ඉක්මවාන සමුදේකුත් තියෙනවා. ඒ සමුදේ තමයි දැන් හොයාගන්නේ. ඒතර මේ සමුදේ තියනකන් විතරයි රූපේ තියෙන්නේ. මේ සමුදේ යෙදුම් නැත්නම් ඕක පිහිටන්නම බෑ. ඉමස්මෙන් අසති දන් නහෝති. මේ ඇත්ත සමුදේ දැම්ම දැක්කනම් වතුරේ බල්ලෙක් පිහිටන්නම බෑ නේද? ඇත්ත සමුදය දැක්කනම් නිකමටවත් වතුරේ බල්ලෙක් පිහිටන්න පුළුවන් වෙයිද? නෑ. ඒ පිහිටන්න සමුදේ යෙදෙනකන් විතරයි බල්ලයි. සමුදේ නැති වුණ දවසට වතුරේ බල්ලෙක් ඉඳීවි. ක්ෂණයකටවත් ඉන්න බෑනේ. එතකොට අපිටත් අපේ හිතන ශරීරයටත් ඔය වගේ දෙයක් තියෙනවා. අපිට දැන් තියනවා කියන්න ශරීරයක් තියන අනිත්‍ය කරගත්ත ශරීරයක් තියනවා. තියනවා කියන්න පුළුවන්. නিত্য සංඥාවෙන් අරගෙන. බල්ලටත් නিত্য කරගත්තු බල්ලෙක් ඉන්නවා. නේද? නিত্য සංඥාවෙන් අරගෙන. හදන අනිත්‍ය සංඥාව වැඩිීමේ ප්‍රතිඵලය වෙන්න ඕන. ඒ නিত্য වෙලා තින්නේ මේ සමුදේ යෙදිලා තියනකම්. මේ සමුදේ යෙදුම් නැත්තම් මොහතකටවත් නিত্য කරන්න බෑ. පිහිටවන්න බෑ. ඔන්න ඔය දැක්මක් එන්න ඕන අනිත්‍ය සංඥාව වැඩි වීම. ලෝකෙන් මිදෙන, රූපෙන් මිදෙන දැක්මක් එන්න. එතකොට ඔන්න ඕක බලන්න තමයි අපිට දැන් ආයතන විදිහට මේක හොයන්න වෙන්නේ. තාම ආයතන විදිහට බැලුවේ නේ. නබල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? මනුෂ්‍ය ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? එන්න දැන් ආයතන කුසලයේ ආයතන ගැන දක්ෂ වෙන්න ඕන ඔක බලන්න. මොනවද ආයතන? ඇහෙත කනද නාසයේද දිවද ශරීරයේද මනස?
ඇසයි
සිත. නැකනම් චක්කායතනේ මන ආයතනේ ඉදක තමයි උදව් වෙලා තියෙන්නේ. අරහෙ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න හරි අරහෙ මිනිස්සෙක් ඉන්නවා හරි දැනගත්තේ අපි ඇහෙන් දැකලා. එහෙන් දැක්කේ නැත්තම් දැනගනීද? නෑ. නේද? එහෙනම් චක්කායතනේ අනිවාර්යෙන් උදව් වෙලා තියෙනවා. දැක්ක දේ ගැන හිතුවේ නැත්තම් දැනගනීද? ඒත් දැනගන්න බෑ. එහෙනම් මන ආයතනේ උදව් වෙලා තියෙනවා. ඇයි ඇහැට පුළුවන් ද බල්ලෙක් හරි මිනිස්සෙක් හරි කියන්න බෑ. ඇහැට පුළුවන් ඇහි හැකියාව මොකද්ද? වර්ණ සටහනක් කරන් දෙන්න. කැමරාවෙන් ෆොටෝ එක ගන්නවා වගේ වැඩන්නේ ඇහින් කරන්නේ. නේද? දැන් ෆොටෝ එකක් ගත්තට කැමරාව දන්නවද දැන් ගත්තේ මොන ෆොටෝ එකද කියලා? මේව දන්නේ නැහැ නේද? දැන් ඇහැ දන්නවද මේ මොහොතේ අරන් දුන්නේ මේ රූපේ කියලා? නැහැ. ඇහි හැකියාව තමයි ප්‍රතිබිම්බේ සකස් කරලා දෙන්නේ. අර කණ්ණාඩිය වගේ. නේද? කණ්ණාඩිය ඇතුලේ හැදුනේ මොන ප්‍රතිබිම්බෙද කියලා කණ්ණාඩිය දන්නවද? නැහැ. එහෙනම් ඇහැ සකස් කරලා දුන්නේ මොන ප්‍රතිබිම්බෙද කියලා ඇහැ දන්නවද? නැහැ. ඇහේ කෘත්‍යය තමයි ප්‍රතිබිම්බයක් හදලා දෙන එක. නේද? ඒ ප්‍රතිබිම්බේ ස්වභාවය තමයි වර්ණ. වර්ණ වෙනසක් ගැන විතරයි ප්‍රතිබිම්බයකට කියන්න පුළුවන්. ඒකත් පැහැදිලි.
ඒක ධර්මකාරය කියලා නේද අපිට ගන්න දෙන්නේ.
ඔව්. ඒක ධර්මතාවය.
ස්වභාවය.
ඔව්. ඒ ධර්මතාවයේ අඳුර ගන්න ඕනේ. දැන් ධර්මතාවයේ අඳුරගෙන නැති එකමයි මෙතන ප්‍රශ්න. අතර ඇහි ධර්මතාවයේ ඇහි ක්‍රියාවලිය මොකද්ද? වර්ණ සටහන හදලා දෙන එක. නේද? කණ්ණාඩියේ ක්‍රියාවලිය වර්ණ ප්‍රතිබිම්බයක් හදන එක. ඒකනේ කණ්ණාඩිය කියන්නේ. කැමරාවේ ක්‍රියාවලිය තමයි අර ඒ වර්ණට අදාළ සටහනක් හදලා දෙන්නේ. දැන් ඒ එකක්වත් දන්නවද මං හදලා දෙන්නේ මේකයි කියලා? නෑ. එහෙනම් ඇහැ හරි අහිංසකයි. ඇහැ දන්නේ නෑ. ඇහැට පුළුවන් වර්ණ සටහනක් අරන් දෙන්න විතරයි. නේද? එතනින් එහාට කිසිම දෙයක් කියන්නේ ඇහැ දන්නේ නැහැ.
හරියට කැමරාවක්
වගේ. ඔව්.
ක්‍රියා කරවන්න අපි.
මම ඇහි තත්ත්වේ තේරුම් ගන්න. ඒකයි ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. ඇහැට පුළුවන් මෙච්චරයි. ඊට වඩා දෙයක් කරන්න පුළුවන් ද ඇහැට? බෑ. එහෙනම් ඉතුරු වැඩ ටික කරලා තින්නේ කවුද? මනස. දැන් හොයා ගන්න ඕන මන ආයතනෙට කරන්න පුළුවන් මොනවද? මොනවද පුළුවන් මන ආයතනෙට? හ්ම්. දැන් මේ සිද්ධියදී ඇහැ ඇහත් එක්ක හට ගන්න මනසට මොනවද කරන්න පුළුවන්? හ්ම්. මොනවද පුළුවන් කියන්නකෝ. බැරිද ඒකත් සේවාගම? කව මනසට පුළුවන් දැන් ඇහැ අරන් දීපු සංඥාව බලන්න. නේද? ওই දිහා බලාගෙන නිහිතන්. දැන් ෆොටෝ එක අරන් දුන්නා නේ අපි ඔන්න ෆොටෝ එක දිහා බලාගෙන දැන් හිතන. ඕක නේද කරන්නේ? ඇහැ ප්‍රතිබිම්බේ හදලා දුන්නා. දැන් ප්‍රතිබිම්බේ දිහා බලාගෙන නේද හිතන්නේ? ඇහැ අරන් දීපු ප්‍රතිබිම්බේ දිහා බලාගෙන නේද මනස හිතන්නේ? පැහැදිලිද? අපි හරියට අර ෆොටෝ එක දිහා බලාගෙන දැන් කල්පනා කරනවා. මොනවාද කල්පනා කරන්නේ? මේකේ ඉන්නේ කවුද? ෆොටෝ එකේ බල්ලෙක් වගේ තිබුණා නම් ආවේ බල්ලෙක්. ෆොටෝ එකේ මිනිස්සෙක් වගේ තිබුණා නම් ආවේ මිනිස්සෙක් කියලා හිතනවා නේද? නේද? මනස කරලා තියන්නේ ඕක නේද? ඇහැ අරන් දුන්න වර්ණ සටහන. වර්ණ සටහන කියන්නේ ප්‍රතිබිම්බ මාත්‍රයක් විතරයි, ඡායා මාත්‍රයක් විතරයි. නේද? චිත්‍රයක් විතරයි තව විදියට කිව්වොත්. දැන් චිත්‍රයේ දිහා බලන්නේ කවුද? මනස. හරි. චිත්‍රයේ දිහා බලන්නේ කවුද? මනස. චිත්‍රය ඇඳලා දුන්නේ කවුද? ඇස. කල්පනාවෙන් අහගෙන ඉන්නවා නේද? චිත්‍රය ඇඳලා දුන්නේ ඇහැ. ඇහැ දන්නවද ඇඳේ මොකද්ද කියලා? නැහැ. ඇහැ චිත්‍රය අඳිනවා විතරයි. මනස තමයි චිත්‍රයේ දිහා බල. නේද? දැන් අපි චිත්‍රයක් දිහා බලලා ඔන්න දැන් කියනවා මේකේ ඉන්නේ බල්ලෙක්. මේකේ ඉන්නේ මිනිස්සෙක්. නේද? ඔය වැඩේ මනස කරනවා. නේද? ඒ චිත්‍රයේ දිහා බලලා ඔකේ ඉන්නේ කවුද කවුද කියලා අඳුර ගන්න. මේ ගහ, මේ මල, මේ ගෙය. නේද? ඕන දෙයක් අඳුර ගන්න පුළුවන් නේ. චිත්‍රේ තියෙන දෙයක්. නේද? දැන් මනස ඇත්තටම ඕක නේද කරලා තියෙන්නේ. දැන් ඔන්න ඇහි කෘත්‍යයත් අඳුරගත්තා, මනස කෘත්‍යයත් අඳුරගත්තා.